Honorable Sajith Premadasa, you have 27 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Sajith Premadasa, you may continue.
අද දින අත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ රට මුහුණ දුන්න මේ බරපතල ආපදාව පිළිබඳව සාකච්ඡා කිරීම. නමුත් ඒ ආපදාව නොසලකා හරිමින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අවස්ථාවක් නොලැබී අයවැය විවාදය හරහා මේ අදහස් ඉදිරිපත් කරන්නට සිදුවීම ගැන අපි අත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ඒ ආකාරයෙන් ආපදාවෙන් විපතට පත්වෙච්ච ලක්ෂ ගණන් ජනතාව ගැන මේ තරම්වත් නොතැකීම පිළිබඳව අපි ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. කෙසේ වෙතත් වසර හතක් තුළ අපේ රටට සිදුවුණු හතරවෙනි ඛේදවාචකය පාස්කු ප්‍රහාරය, කෝවිඩ් කොරෝනා, රට බංකොලොත් වීම, ඒ වගේම සුලිකුණාටු, දිත්වා සුලිකුණාටු. මේ මොහොත වන විට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද පෙරවරු 6ට නිකුත් කරපු සංඛ්‍යාලේඛන වලට අනුකූලව පවුල් 437,507ක් පුද්ගලින් 1,58,519ක් විපතට පත් වෙලා තිබෙනවා. මරණ 465ක් 366ක් අතුරුදහන් වීම. පූර්ණ හානි නිවෙස් 783ක්. අර්ධහානි නිවෙස් 31,417ක්. එවගේම කඳවුරු 1,433ක පවුල් 61,875ක. පුද්ගලින් 232,752ක් මේ මොහොතේ විපතට පත් වෙලා සිටිනවා. විශේෂයෙන්ම මේ ආපදාවට පත්වුණු සියලු දෙනාට ජීවිත අහිමි වුණු, දේපල අහිමි වුණු, ජීවනෝපායන් අහිමි වුණු, අවතැන් වුණු, අනාථ වුණු, අසරණ භාවයට පත්වුණු ඒ සියලුම දෙනාට අපගේ බලවත් ශෝකය මේ අවස්ථාවේ පුදු කරනවා. අපිට මේ විපතට පත්වුණු අය පිළිබඳව වාදයක් ලබා දෙන්නට, විවාදයක් සාකච්ඡාවක් ලබා දෙන්නට රජය අපොහොසත් වුණත් මම යෝජනා කරනවා කරුණා කරලා අඩුම ගානේ මේ විසණයෙන් විපතට පත්වුණු, අසහනයට පත්වුණු, අවතැන් වුණු සියලු දෙනා වෙනුවෙන් අඩුම ගානේ ජාතික ශෝක දිනයක්වත් ප්‍රකාශයට පත් කරන්නයි කියලා මම මූලිකව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි සියලු දෙනාගේම වගකීම වන්නේ මේ විපතට පත්වුණු සෑම දෙනා රැක බලා ගැනීම. ඒක ජාතික යුතුකමක්. මනුෂ්‍යත්වයේ නාමෙන් අපි ඒ පූජනීය කර්තව්‍ය ඉටු කළ යුතු. විශේෂයෙන්ම අසරණ භාවයට පත්වුණු ජනතාව, විපතට පත්වුණු ජනතාව මුදවා ගන්නට කටයුතු කරපු යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය, විශේෂ කාර්ය බලකාය, ඒ සියලුම දෙනා සොල්දාදුවන් නෙවෙයි රණවිරුවන්. අද ඉඳලවත් ඒ වචනේ පාවිච්චි කරමු අපි හැමෝම. ඒ රණවිරුවන් වෙනුවෙන් අපේ ප්‍රණාමය, අපේ උත්තමාචාර්ය පුද කරනවා. විශේෂම මතක් කරන්නට ඕන නාවක හමුදා නිලධාරීන් 5 දෙනෙක් අභාවයට පත් වුණා. චලයි ප්‍රදේශයේ, ලුණුවිල ප්‍රදේශයේ වින් කමාන්ඩර් නිර්මාල සීමලාපිටිය මගේ හිතවතෙක්, ජනාධිපතිවරණ සමයේ ඒ රැස්වීම් ගණනාවකට මාව ගෙනිච්ච හෙලිකොප්ටර් පයිලට් කැප්ටන් කෙනෙක්, ඒ වගේම කොටහේන පොලිස් ස්ථානයට අනුයුක්තව හිටපු උපපොලිස් පරීක්ෂක හේරත් මැතිතුමා, මේ වීරෝධාර රණවීරුවන් ඇතුළු විශේෂයෙන්ම ජනතාව මුදවා ගැනීමේ ක්‍රියාන්විතයට උරදුන් ඒ සියලුම රණවීරුවන් අපි බොහොම ගෞරවයෙන් මතක් කර සිටිනවා. එයට අපේ ගෞරවය සහ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිනවා. එවගේම අපේ රටේ රාජ්‍ය නිලධාරීන් අභියෝග අපහසුතාවයන් ගැටලු විවිධ ප්‍රශ්න රැසක් මැද්ද අති විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. පුංචිම රාජ්‍ය නිලධාරියක ඉඳලා ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉඳලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියලුම රාජ්‍ය ආයතන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒ වගේම පළාත් කාර්යාල සමස්ත රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට අපගේ ස්තුතිය අපගේ ගෞරවය අපේ උත්තමාචාරය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. අදටත් නිදිමරාගෙන කැපකිරීම කරනවා. පරිත්‍යාගශීලීව වැඩ කටයුතු කරනවා. අභියෝග රැසක් මැද්දේ අමාරුකම් රැසක් මැද්දේ සහන ටික ලබා දෙනවා. ඒ නිසා රට දය වෙනුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ඔබ කරනා වූ මේ සේවාව අපි අගය කරනවා. නැවත නැවතත් අපේ ගෞරවය සහ ප්‍රණාමය අපි පුද කර සිටිනවා. රටක් හැටියට අභියෝග රසකට මුහුණ දෙන මේ මොහොතේ අපි විපක්ෂයක් හැටියට අපේ වගකීම් යුතුකම් අනිවාර්යයෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර තරාතිරම් බෙහෙද බින්නවීම් වලින් තොල දේශපාලනය පැත්තකට දමලා රටේ ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට සේවාව අපි ඉෂ්ට සිද්ධ කරන්නට වැඩ කටයුතු ආරම්භ කළා තිබෙනවා. මේ මොහොත වෙන විට ජපන් තානාපතිතුමා සවුත් කොරියන් තානාපතිතුමා යුරෝපියන් යුනියන් ඇම්බැසඩර් ඉන්දියානු මාකුමසාරිස්තුමා ඉතාලියේ සහ ජර්මනියේ ඇම්බැසඩර්ස්ලා ඒ වගේම ලෝක බැංකුව ඒ ප්‍රධානින් සීලු දෙනාම හමු වෙලා අපි දුන්න ප්‍රධානතම පණිවිඩය වන්නේ අපේ රටට ලබා දෙන්න තිබෙන සියලුම සහන සියලුම ආධාර උපරිම ප්‍රමාණයෙන් ලබා දෙන්නට කටයුතු කරමින් විශේෂයෙන්ම විපතට පත්තුණු සීලු දෙනාටම ඒ ආධාර නිර්ව්‍යාජව විනිවිද භාවෙන් යුක්තව පාරිදෘශ්‍ය ක්‍රමවේදයකින් තොරව පාරිදෘශ්‍ය ක්‍රමවේදයකින් ඒ තුල ට්‍රාන්ස්පේරන්ට් විවෘත සාධාරණ කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන පණිවිඩය තමයි අපි ලබා දුන්නේ. ඒක අපි එදා දවසෙත් ලබා දුන්නා, අද දවසෙත් ලබා දෙනවා, හෙට දිනේත් රට වෙනුවෙන් ඒ යුතුකම අපි ඉෂ්ට කරනවා, ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම විපතට පත්වුණු ප්‍රජාව වෙනුවෙන් ඒ යුතුකම ඉෂ්ට කරනවා. දැන් මේ මොහොතේ අවශ්‍ය වෙලා තිබෙන්නේ අපි විශ්වාස කරන ආකාරයට අපි එක හඳුන්වනවා 6 R's කියලා. Respond, Relief, Rehabilitation, Recover, Reconstruct, Rebuild. ප්‍රතිචාර දක්වන්න ඕන, සහන දෙන්නට ඕන, පුනරුත්ථාපන වැඩ කටයුතු කරන්නට ඕන, ආපසු අහිමි වුණු දේ ලබා ගන්නට ඕන, නැවත ඉදි කරන්නට ඕන, නැවත ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන්නට ඕන. මේ සඳහා විපතට පත්වුණු පවුල්වලට ඒ ජනතාව උපරිම සහන ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ජීවිත අහිමි වුණු පවුල්වලට, අවතන් වුණු පවුල්වලට, ජීවිකාවන් විනාශ වුණු පවුල්වලට උපරිම ප්‍රතිපාදන වෙන් කරන්නට ඕන. ඒ සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. නිවෙස් අහිමි වුණා, දේපල අහිමි වුණා, ජීවනෝපාය අහිමි වුණා, ස්වයං රැකියාව අහිමි වුණා, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ වීගොවියා, එළවලු බවභෝග, තේ පොල් රබර්, පළතුරු, අපනයන භෝග මේ හැම කෘෂිකර්මාන්ත ක්‍රියාවලියකම හිටපු අසරණ භාවයට පත්වෙච්ච ඒ ප්‍රජාවට අපි සහන ටික ලබා දෙන්නට ඕන. අද ඒ ගොවිබිම් විනාශ වෙලා, රැව් අමුණු විනාශ වෙලා, වගාබිම් විනාශ වෙලා, මාර්ග පද්ධතිය විනාශ වෙලා, විදුලි පහසුකම් සාමාන්‍යයෙන් තිබෙන්නේ යම් යම් ප්‍රදේශවලට පමණයි. විපතට පත්වුණු බල ප්‍රදේශවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු තිබෙනවා. මව්වරුන්ගේ, දරුවන්ගේ, පුරවැසියන්ගේ, කාන්තාවන්ගේ ලදරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න භාවය ශක්තිමත් කරන්නට. ඒ වගේම සංචාරක කර්මාන්තය අපි තවදුරටත් දිරිගන්වන්නට ඕන. මේක අමාරු තත්ත්වයක්. මේ ටුවරිසම් සීසන් එක කාලේ විශේෂයෙන්ම ඒ ටුවරිසම් කැන්සලේෂන්ස් අපි වළක්වාලන්නට වැඩිපුර අවධානයක් යොමු කරන්නට ඕන. මේ දැන් මට ලැබුණා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් 10ට ලැබෙන වාර්තාව. එන්න එන්නම විපතට පත්වුණු ප්‍රමාණය වැඩි වෙනවා. විපතට පත්වුණු ප්‍රජාව පුද්ගලින් හැටියට ගත්තොත් 15,86,329යි මේ මොහොත වන විට. ඒ නිසා විශේෂයෙන්ම අපි ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට කර්මාන්ත ශාලා හරහා රැකියා ලබා දුන්නු ඒ ව්‍යවසායකින්ට ඒ ලබා දිය යුතු සහන ටික ලබා දෙන්නට ඕන. දැන් ණය වාරික ගෙවීම අත්හිටුවීමේ ක්‍රමවේදයක්, ලීසින් ගෙවීම අත්හිටුවීමේ ක්‍රමවේදයක්. කරුණාකරලා මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා තමන්ගේ දේපළ වෙන්දේසි කරන්නට කටයුතු කරන්නට එපා. මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. විපතට පත්වුණු ජනතාවට සහන ලබා දෙන්න. චක්‍රලේඛනවලට ලඝු කරලා ජනතාවට ලැබෙන්න තියෙන සහන ටික අහිමි කරන්නට එපා. මේ යල් පැන ගිය චක්‍රලේඛ වෙනස් කරන්න. අපේ රාජ්‍ය නිලධාරින්ට අතපය දිගහැරලා මේ රටේ ජනතාවට උදව් කරන්නට අවශ්‍ය නීතිමය පද්ධතිය නිර්මාණය කරන්න. අද මේ මොහොත වෙන විට මේ ආපදාව තුළ අපේ රටේ 120,000 පාරිභෝගික ජනතාවත් ගසා කන කළුකඩ මාෆියා නිර්මාණය වෙලා තිබෙනවා. වහාම මිල පාලනය ක්‍රියාත්මක කරන්න. ජීවිත විනාශ වෙලා, ජන ජීවිත කඩා වැටිලා, ගම් පිටින් නගර පිටින් නැති වෙලා මේ විපතට පත්වුණු ජනතාව පිළිබඳව සංවේදී වන්න. ඒ අයගේ දුක දිහා බලන්න. ඒ අයගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාවට වචන වලින් නෙවෙයි සහන වලින් ක්‍රියාවෙන් ශක්තිය ලබා දෙන්න. න්‍යායට උත්තර සපයන් විසඳුම් ලබා දෙන්න. අපි ප්‍රශ්න වලින් පැනලා යන්න හොඳ නැහැ. මේක අපේම ප්‍රශ්නයක් කරගෙන විපතට පත්වුණු ප්‍රජාවට සහන ලබා දෙන්නට කැපවෙන්නේ කියන යෝජනාව කරන. අපි කිසි දවසක මේ ආපදාව දේශපාලනයට ලඝු කරගන්නට හොඳ නැහැ. අපි සයික්ලෝන් පොලිටික්ස් කරන්නට හොඳ නැහැ. ජීවිත හානි වුණු, දේපල හානි වුණු, ජන ජීවිත හානි වුණු ඒ ජනතාව මුල් කරගෙන දේශපාලන වශයෙන් ජනප්‍රිය වෙන ක්‍රියාදාමයන් වලට අපි යොමු වෙන්න හොඳ නැහැ. හැබැයි මේ විපතට පත්වුණු ජනතාවට, ජීවිත අහිමි කරගත්ත ජනතාවට කරන ලොකුම යුතුකම තමයි ආපහු හැරිලා බලලා, නැවත හැරිලා බලලා අපිට තිබුණා නේද මේ හානිය අවම කරගන්න. ඇයි අපිට ඒ දේ කරගන්න බැරි වුණේ? ඇයි ආපදාව කළමනාකරණය වෙනවා වෙනුවට ආපදාව ප්‍රවර්ධනය වුණේ? වැරදුණු තැන් මොනවාද? අපි දේශපාලන ඇඟිලි දිග කිරීමක් නොවේ කරන්නේ. නමුත් ජීවිත නැති කරගත්ත සහ මුලින්ම ජනජීවිත මහා නායයන් පස්කඳු වලට යටවුණු ඒ වටිනා මිනිස් ජීවිත, ඒ වටිනා ජනජීවිත 15 ලක්ෂයකට වැඩි ජනතාව අද මේ මොහොත වෙනකන් ඒයට කරන්න පුළුවන් ලොකුම යුතුකම වන්නේ අපි අඩුපාඩු සිදු වුණු තැන්වල අපි නිවැරදි වෙන්නට ඕන. මරණ පෙන්නල ජනප්‍රිය වෙන එක නෙවෙයි, නැවතත් වරක් මේ වගේ තත්ත්වයක් උදානවන තත්ත්වයකට අපි රට මෙහෙවන්නට ඕන. අපි නින්දිත පහත් දේශපාලනයෙන් බැහැර වෙලා සදාචාර සම්පන්න දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත්වුණු ජනතාවට ශක්තිය ලබා දෙන්නට ඕන. අපි අහන්න ඕන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුන පුනා කියද්දිත් මේ වගේ භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවයි කියලා. ඇයි වගකිවි යුත්තන් නිද්‍රාශීලී වුණේ? ඇයි මේව ගණන් ගත්තේ නැත්තේ? ඇයි මෙහෙම නිදිමත ගතියෙන් කටයුතු කරේ? මම හැන්සාඩ් ගත කරනවා, සභා ගත කරනවා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ටයින් ටික මේ රටට ලබා දුන්නු ඒ අවදානම් තත්ත්වය පිළිබඳව ඒ කරුණු කාරණ මම හැන්සාඩ් ගත කරනවා, සභා ගත කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ වගකීම තමයි වැරදි හදාගන්න එක, අඩුපාඩු හදාගන්න එක. රට ගොඩනැගීම සඳහා අපට ලබා දිය යුතු උපරිම සහයෝගය, උපරිම ශක්තිය ලබා දෙන්නට අපි යටකප වෙනවා. ලක්ෂ 220ක් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාව අහන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි ඉදිරිපත් කරද්දී ඇයි මේව කාර්යක්ෂමව බිම්මට්ටමේ ජනතාවට සන්නිවේදනය නොවුනේ? අපි අහලා තියෙනවා පළාතේ යාන්ත්‍රණය තියෙනවා, දිස්ත්‍රික්කයේ යාන්ත්‍රණය තියෙනවා, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යාන්ත්‍රණය තියෙනවා, ග්‍රාම සේවා වසම්වල යාන්ත්‍රණය තියෙනවා. දැන් මේ යාන්ත්‍රණ තිබුණා නම් ඇයි මේව සන්නිවේදනය නොවුනේ? ඇයි පීඩාවට පත්වීම අඩුම ගානේ අවම කරන්නට ආපදා කළමනාකරණ සැලැස්ම නිසියාකාරයට නිර්මාණය වුණේ නැත්තේ? ආපදා කළමනාකරණ පනතේ තිබුණු අඩුපාඩුකම් ඇයි නිසියාකාරයට නිවැරදි වුණේ නැත්තේ? රටට අවශ්‍ය ඩොප්ලර් රේඩාර් සිස්ටම්ස් ටික ඇයි ස්ථාපනය කරන්නට බැරි වුණේ? ආපදා තත්ත්වයේ බැරෑරුම්කම දැන දැනත් හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්නු කරේ යයි අපි මේ ප්‍රශ්න අහන්නට ඕන. ඒ ප්‍රශ්න ඇහුවේ නැත්නම් අපි කරන්නේ විපතට පත්වුණු ජනතාවට කරන්න පුළුවන් ලොකුමකට යුත්තයි. ගොංගල කන්දේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය පිළිබඳව 2014 ආපදා කළමනාකරණ උපදේශක කාරක සභාවෙත් මේ සභාවෙත් මම යෝජනා ගණනාවක් ඉදිරිපත් කරා. කවුරුත් ගණන් ගත්තේ නැහැ. අදටත් හරියාකාර ඩොප්ලර් රේඩාර් සිස්ටම් එකක් නැහැ. සුනාමියක් සිදු වුණේ වසර 26කට පෙර 2004. ඩොප්ලර් රේඩාර් සිස්ටම් එක පුත්තලමේ ආරම්භ කිරීම දැන් සති කිහිපයකට පෙර පටන් ගත්තා. පොතුවිල් වලටත් අවශ්‍යයි. තවත් ඩොප්ලර් රේඩාර් සිස්ටම්ස් ගණනාවක් අවශ්‍යයි. 2014 ඊට පෙරත් මම කරපු යෝජනා ටික මම මේ අවස්ථාවේ හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. මේවා නොකිරීම තුළ අපි ඇත්ත වශයෙන්ම අපි රටක් හැටියට අමාරු තත්ත්වයකට අදපත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම සූදානම් යාන්ත්‍රණය, ඒ කියන්නේ ප්‍රිපෙයර්ඩ්නස් මෙකනිසම් එකේ දුබලතා ටික අපි නිවැරදි කරගන්නට ඕන. ජාතික පළාත් දිස්ත්‍රික් ප්‍රාදේශීය ග්‍රාමීය කුඩා ගම්මාන මට්ටමෙන් සූදානම වර්ධනය කරගන්නට ඕන. වේලාසනින් ලැබෙන අනතුරු ඇඟවීම් බිම්මට්ටමට සන්නිවේදනය නොවීම ගැන සොයා බලලා ඒ සන්නිවේදන ජාලය ශක්තිමත් කරන්නට ඕන. ඉවත් කිරීමේ සැලසුම්, ඒ කියන්නේ ඉවැකියුේෂන් ප්ලෑනින්, ඒ වගේම සෙවන ලබා දීම, ෂෙල්ටර් රෙඩිනස් එක අපි ශක්තිමත් කරගන්නට ඕන. ආපදා කළමනාකරණ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම අනිවාර්ය ඉවත් කිරීමේ කලාප නිර්මාණය කරන්නට ඕන. බලශක්ති ශේෂ්ත්‍රයේ තුල මේ වගේ ආපදාවකදී ඇතිවිය හැකි ගැටළු වලට තිරසර විසඳුම් ලබා දෙන්නට ඕන. බලශක්තිය පමණක් නෙමෙයි ප්‍රවාහන පහසුකම්, පාලම් කඩන් වැටෙනකොට අපේ ආපදා ක්‍රමය තුල අපි සතුව තිබෙන්නට ඕන. මොබයිල් ජංගම පාලම් ක්ෂණිකව ලබා දීමේ වැඩපිළිවෙලක්, විශේෂයෙන්ම ආපදා කළමනාකරණ ශේෂ්ත්‍රය පිළිබඳව හොඳ සම්බන්ධීකරණයක් තිබෙන්නට ඕන. නායයන් පස්කඳු කඩා වැටීම, වැළක්වැරීම, වළක්වාලීමට වැඩපිළිවෙලක් තිබෙන්නට ඕන. ඒ වගේම ගංවතුර පාලනය, ඩ්‍රේනේජ් සිස්ටම්ස් පාලනයට අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි. විශේෂයෙන්ම රියල් ටයිම් රෙස්පොන්ස් එක, ඒ මොහොතේම ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ සම්බන්ධීකරණය, ඒ සන්නිවේදනයේ අඩුපාඩුකම්, ඒ වගේම ලොජිස්ටික්ස් පැත්තෙන් එන අභියෝග ජයග්‍රහණය කරන්නට යෝජනා රසක් තිබෙන, විශේෂයෙන්ම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානය අපේ බුද්ධි මණ්ඩපයේ සමාජිකින් එකතු කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන් සමග අපි අලුත් ආපදා කල්මනා කරන සැලැස්මක් ඉදිරිපත් කරන්නට අපි මේ මොහොතේ වැඩ ආරම්භ කරලත් හමාරයි. විශේෂයෙන්ම රජයේ වගවීමේ සහ වගකීමේ ක්‍රියාවලිය මේට වැඩිය සාර්ථකව ක්‍රියාත්මක වෙන්නට ඕන. රැපිඩ් ඩිප්ලොයිමන්ට් ඔෆ් රිලීෆ්, සීග්‍රගාමීව සහන ලබා දීමේ වැඩපිළිවෙළවලට අපි යොමු වෙන්නට ඕන. ඒ වගේම ඩෑම් රිසර්වොයර් මැනේජ්මන්ට්, ජලාශ කළමනාකරණය මේටත් වැඩිය ශක්ති සම්පන්නව ක්‍රියාත්මක කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම සහන ලබා දීමේදී අපිට සිද්ධ වුණා ඉන්දියාවේ ඔපරේෂන් සාගර් බන්දු, ඒ ව්‍යාපෘතිය තුළින් විශාල සේවාවක් කරගන්න. අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දියාව ඇතුළු ඒ රටවල් ගණනාවකට මේ පහසුකම් ලබා දීම පිළිබඳව. නමුත් රටක් හැටියට ඉන්දියාව සාගර් බන්දු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකම් අපි බලන් ඉන්න හොඳ නැහැ. අපේම ආපදා සහන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්නට ඕන. විශේෂයෙන්ම විපතට පත්තුණු, ආපදාවට පත්තුණු සියලුම කරුණු කාරණා පිළිබඳව විනිවිද භාවෙන් යුක්ත වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නට ඕන. කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන රීකන්ස්ට්‍රක්ෂන් ප්ලෑන් එකක්, නැවත ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නට ඕන. මම පොඩ්ඩක් කියන්න කැමතියි අපේ රටත් එක්ක සංසන්දනය කරොත් ඉන්දියාව කොහොමද කටයුතු කරේ. මීටියොරොලොජිකල් ඩිපාර්ට්මන්ට් එක රෙඩ් ඇන්ඩ් ඔරෙන්ජ් ඇලර්ට්ස් එව්වා. ජනතාව ඉවත් කිරීම බොහොම සක්‍රීයව ප්‍රොඇක්ටිව් ක්‍රියාත්මක වුණා. රිලීෆ් ලබා දෙන ඇසෙට්ස්, සහන ලබා දෙන සම්පත්, විශේෂයෙන්ම නැෂනල් ඩිසාස්ටර් රෙස්පොන්ස් ෆෝස් එක ඒගොල්ලෝ ඩිප්ලොයි කරා. අපේ රටේ එවන් නැෂනල් ඩිසාස්ටර් රෙස්පොන්ස් ෆෝස් එකක් විශේෂයෙන් මේ කාර්ය සඳහා නිර්මාණය වීම අපි ක්‍රියාත්මක කරන්නට ඕන. අනිත් අමාත්‍යංශයත් එක්ක සම්බන්ධීකරණය කරනවාට පමණක් සීමා නොවී අපේම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට ඕන. හැම සෙක්ටර් එකක්ම සූදානමින් හිටිය ඩිජිටල් සර්වේලන්ස් ටෙක්නොලොජි පාවිච්චි කරා. මම මේ කතා කරන්නේ තමිල්නාඩුවල ස්ටාලින් මහමැතිවරයා ඒ ප්‍රාන්තයේ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරපු ආකාරය. ඒ වගේම ක්‍රොස් බෝඩර් කෝඩිනේෂන් එකත් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරලා අපේ රටට විශාල ශක්තියක් ඉන්දියාව ලබා දුන්නා, රිලීෆ් ලබා දුන්නා. ඒ වගේම ඒගොල්ලන්ගේ රැපිඩ් රෙස්පොන්ස් ටීම් එක ලබා දුන්නා. ඒ වගේම නාවික හමුදාවෙත්, ගුවන් හමුදාවෙත් සහන ලබා දුන්නා. ඒවගේම ප්‍රජාවත් ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්න. මම මේ කාරණා කියන්නේ දිත්ව සුලිකුණාටුවේ පාඩම් ටික අපි ඉගෙනගෙන අපි ඉතාමත් ඉක්මනින් අපේ රටේ ආපදා ක්‍රමවේදය වහා වෙනස් කරන්නට ඕන. අපි අලුත් පනතක් ගෙන එන්නට ඕන. ඒ අලුත් පනත තුළින් මේ පවතින ක්‍රියාදාමයේ වෙනසක් ඇති කරන්නට ඕන. අපි ඇත්ත වශයෙන්ම National Climate Resilience and Disaster Mitigation Act එකක් ආරම්භ කරන්නට ඕන. ඩිසාස්ටර් එක මිටිගේට් කරන්නට ඕන. මම වෙලාව ගන්න තව පොඩ්ඩක්. ඩිසාස්ටර් එක මිටිගේට් කරන්නට ඕන. ඒ සිදුවෙන් යන ආපදාව අවම කර ගැනීම, ඒ වගේම ඒ ආපදාවෙන් ඇතිවෙන හානිය ඉවත් කරගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම අවශ්‍ය බලතල ටික ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ බලතල ටික ලබා දෙන්නට ඕන. මූල්‍ය නිදහස ලබා දෙන්නට ඕන. ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ස් ක්‍රියාත්මක වීමේ ස්වාධීනත්වය ලබා දෙන්නට ඕන. ඒ වගේම අනිවාර්යෙන්ම සංනිවේදනයේ ශක්තිමත් කරගන්නට ඕන. ඉමර්ජන්සි රෙස්පොන්ස් ටීම්ස් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඩිජිටල් රිස්ක් මැපින් ක්‍රමවේදය එක රියල් ටයිම් වෙන්නට ඕන. NDRO එකයි ඇත්ත වශයෙන්ම කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් දෙපාර්තමේන්තුව රට පුරාවටම දිවෙන යාන්ත්‍රණයක්. ඒක දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් සක්‍රීයව ක්‍රියාත්මක කරන්නට ඕන. මම ජර්මන් තානාපතිතුමත් එක්ක සාකච්ඡා කරනකොට එතුමා කිව්වා මේ වගේ ආපදාවකදී ඒ රටේ අනුගමනය කරන ක්ලීසන් ස්ටබ් කියන වැඩපිළිවෙල. ෆෙඩරල් ස්ටේට්ස් තියෙන හයක්. ඒ ෆෙඩරල් ස්ටේට්ස් හයේ බොහෝ ස්ටේට්ස් තියෙන එක එක දේශපාලන පක්ෂ. චාන්සලර්ත් එක්ක සාකච්ඡා කරලා පක්ෂ දේශපාලනයේ පැත්තක තියලා මේ සියලු දෙනාම ජාතික වැඩපිළිවෙලකට මුහුණ දෙ. අපේ රටේ එහෙම තියෙන කනගාටුවෙන් හෝ කියන්නට ඕන ආපදා කළමනා කරන රැස්වීමට මට ආරාධනා කරා. මම මේක බාරගත්තා. මම මේ කතා කරන්නේ මීට මාස කිහිපයකට පෙර 7 වෙනි මාසයේ සිදු වුණු දෙයක්. ඊට පස්සේ අන්තිම මොහොතේ වෙලාව වෙනස් කරා. ඒ අන්තිම මොහොතේ වෙලාව වෙනස් කරනකොට වැළැක්විය නොහැකි වළක්වන්නට බැරි හේතුවක් නිසා මට සම්බන්ධ වෙන්නට බෑ. මම යෝජනා කරා අපේ රංජිත් මද්දුබ බණ්ඩාර මැතිතුමාව යවන්න ඒ ආපදා කළමනා කරන කමිටුවට. ඒක ප්‍රතික්ෂේප කරා. ඇයි මෙහෙම පටු විදියට කටයුතු කරන්නේ? ඇයි මේ සභාවේ විවාදයක් නොදෙන්නේ? මේව සාකච්ඡා කරා. මේ කරුණු කතා කරනකොට තමයි අපිට හැදෙන්න පුළුවන්. අපිට නිවැරදි වෙන්නට පුළුවන්. අපි එතනට යන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති National Disaster Response Force එක අපි හදන්නට ඕන. ඒ වගේම කාලගුණික දේශගුණික තත්ත්වය කේන්ද්‍ර කරගන්න බජටින් ක්‍රමවේදයකට යන්නට ඕන. නිර්දේශ පාලනීකරණයට ලක්වුණු අලුත් යාන්ත්‍රණයක් අලුත් පනතක් හරහා ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම ක්ලයිමට් හැසඩ් වල්නරබිලිටි ඇසස්මන්ට් එකක්, ඒ වගේම නීඩ්ස් ඇසස්මන්ට් එකක්, අවශ්‍යතා පිළිබඳව විනිවිද භාවෙන් යුක්ත වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා ආපදා වළක්වැලීම සඳහා නිර්මාණය වෙන අලුත් යාන්ත්‍රණයට කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර්ස් ලබා දෙන්නට ඕන. ඒ ශක්තිමත් ගමන ක්‍රියාත්මක කරලා අවසාන වශයෙන් මම යෝජනා කරන්න කැමති ගරු නියෝජක කතානායකතුමනි, දැන් අදින් පස්සේ හෙට පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ. සිකුරාද රැස් වෙනව නේද? සිකුරාද රැස් වෙලා අයවැය අනුමත කරගන්නව නේද? මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න. මේ අද රටේ තත්වයට මේ අයවැය ඔබිනවද? මේ රටේ තත්වයට සුදුසු අයවැයක්ද මේ සිකුරාදා සම්මත කරගන්න හදන්නේ? මොකද්ද කළ යුත්තේ? ඇත්තම කතා කරනවා නම් මේ 115කට වැඩි ප්‍රමාණයක් අද උදේ 10 වෙනකොට වාර්තා වෙන ආකාරය විපතට පත්තුණු අවස්ථාවකදී අපි සංවේදී වෙන්නට ඕන. අපි තව දින ගණනාවක් අරගෙන අපි අලුත් අයවැයක් කෙටි කාලීනව දින කිහිපයක් තුල මේ විපතට පත්තුණු ජනතාවට සහන සලසන අයවැයක් ආපදාවට ලක්වුණු ප්‍රදේශ ගොඩනගන අයවැයක් විනාශවුණු යටවුණු ඒ ජන ජීවිත බල ප්‍රදේශ ගොඩනගන අලුත් අයවැයක් අවශ්‍යයි නේද? මොනවාද මේ සිකුරාදාට අපි කරන්න යන විහිළුව? මහා විපතක් වෙලා මහා සුලිගුණාටුවක් නිර්මාණය වෙලා ඒ සිදුණු විපත තඹ සතයකටවත් ගණන් ගන්න නැතුව අර එදා කරපු අයවැය කතාවම අපි අනුමත කරන්නට යෝජනා කරනවා. මොන විහිළුවක්ද? මම යෝජනා කරනවා තව දින කිහිපයක් අරගෙන ලබන සතියේ අපි අලුත් අයවැයක් ඉදිරිපත් කරපු මේ ඛේදවාචකයට මුහුණ දුන්නු ජනතාවට සහන සපේන අලුත් අයවැය. මගේ දෙවැනි යෝජනාව වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ඇඳවන්නට ඕන, ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් ඇඳවන්නට ඕන. ඒක මේ විපතට පත්වුණු ජනතාව වෙනුවෙන් අපි ඒක ඉෂ්ට කරන්නට ඕන. රජයට ඒ කරන්න හැකියාවක් නැත්නම් අපිට ඒ නිසි බලතලත් එක්ක බාර දෙන්න විපක්ෂය අපි සූදානම් ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එක ආණ්ඩුවත් එක්ක එකට එක්කහු වෙලා ඒක කෝල් කරලා මේ මොහොතේ රටට අවශ්‍ය ප්‍රතිපාදන ටික ආධාර ටික ලබා ගන්න. මගේ තුන්වෙනි යෝජනාව වහාම IMF එකට කියන්න, අලුත් IMF අග්‍රීමන්ට් එකකට යන්නට ඕන. මේ ආපදාවත් එක්ක පුළුවන්ද මේ දරදඬු බරපතල ජනතා පීඩක ජනතා හිංසන අයවැය සමාවෙන්න IMF කොන්දේසි සමග අපිට පුළුවන් ඉදිරියට යන්න? මොන විහිළුවක්ද? දැම්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැලිලා නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම් වහාම මේ කොන්දේසි ටික ඉවත් කරගන්නට ඕන. මහා ඛේදවාචකයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මහා විනාශයක් සිද්ධ වෙලා තිබෙන්නේ. මිනිස් ජීවිත අහිම් වෙලා. අම්මල තාත්තල දූ දරුවන් නැද හිතවට නාචිල සීයලා. මේ හැමෝම නැති වෙලා යට වෙලා මේ වගේ තත්ත්වයක් තුල IMF කොන්දේසි යටතේ වැඩ කරන්න මොන විහිළුවක්ද? දැම්මම IMF එකට කතා කරලා මේ කොන්දේසි ටික ඉවත් කරගන්න. විපක්ෂයේ අපිත් සහයෝගය ලබා දෙන්නම්. අපි ට්‍රම්ප් ජනාධිපතිතුමාට ලියමු. පුළුවන් නම් ගිහිල්ලා හම්වෙමු. සර්වපාක්ෂික කණ්ඩායමක් හැටියට ගිහිල්ලා ඉල්ලීමක් කරමු. රෙසිප්‍රොකල් ටැරිෆ්ස් ටික ඉවත් කරගන්න කියලා. ප්‍රතිචාරක බදු ටික ඉවත් කරගන්න කියලා. මොකද ඒ තුලින් අපිට පුළුවන් පොඩියම් හෝ හයියක් අපේ කර්මාන්ත ශේෂ්ත්‍රයට ලබා දෙන්න. ඒ වගේම මම පැහැදිලිව කියන්න කැමති, අනේ මේ අයවැය පැත්තක තියලා අලුත් අයවැයකට යමු. මේක අවබෝධ කරගන්න IMF එක කියලා තියෙනවා ප්‍රයිමරි බැලන්ස් එක 2.3ට තියාගන්න කියලා. 3.8 දක්වා වැඩි කරගෙන බිලියන් 479ක් ඉතුරු කරගෙන තියෙනවා. මේ ඉතුරු කරගත්තු සල්ලි රට ගොඩනගන්නට යොමු කරන්න. රාජ්‍ය ආදායම 15% ඉලක්කය කියලා තියෙනවා. අපි 15.9 දක්වා ගිහිලා තියෙනවා. අමතර බිලියන් 287ක් තිබෙනවා. කරුණා කරලා මේ අමතර මුදල් ටික මිනිසා ජීවත් කරවන්නට, මිනිසා රැකගන්නට, රට සුරකින්නට, රට සංවර්ධනය කරන්නට, ආපදාවට ලක්වුණු ජනතාවට සහන සලසල දෙන්නට, නැති වුණු ගොවි බිම් ටික තේ රබර් පොල් හෝ වේවා වී ගොවි තන ගොඩ භෝග වගාව පළතුරු වගාව අපනයන භෝග වගාව හෝ වේවා වහාම මේ ශේෂ්ත්‍රවලට සහන ලබා දෙන වැඩපිළිවෙලක්, තේ වගාව ඇතුළු අනිකුත් වගාවන් සියල්ලටම සහන ලබා දෙන අරමුදලක් ස්ථාපනය කරලා කෘෂිකර්මාන්තය ගොඩනගන්න, ස්වයං රැකියා ටික ගොඩනගන්න, කර්මාන්ත ශේෂ්ත්‍රය ගොඩනගන්න, ඒ අය ගොඩනගෙන තෙක් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න දීමනාවක් ලබා දෙන්නට ඕන. ඒ අනිවාර්යයෙන්ම කරන්නට ඕන. ඒ නිසා මේ සිකුරාදා කරන්නට යන විහිළු සහගත දේ ඇයි අපිට තව දින කිහිපයක් අරගෙන මේ ආපදා වෙනුත් විපතට පත්වුණු ජනතාව වෙනුවෙන් අලුත් අයවැයක් අලුත් යෝජනා සමග වැඩිපුර මුදල් ප්‍රමාණයක් සමග ඇයි අපිට ඒක අනුමත කරගන්න බැරි කියන එක මං අහන්නට කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් නිර්දේශපාලනීකරණයට ලක්වුණු ජාතික සංවර්ධන වැඩපිළිවෙලකට අපි යොමු වෙන්නට ඕන. ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට අපේ සහයෝගයක් ලබා දෙනවා. විශේෂයෙන්ම රට ගොඩනගන අපේ ආර්ථික සැලැස්මත් අපේ සංධානයේ ආර්ථික සැලැස්මත් සමගි ජන බලවේග සංධානයේ ආර්ථික සැලැස්මත් අපි ඉදිරිපත් කරනවා. ජාතික සංවර්ධන සැලැස්මත් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම මං කියන්න කැමති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්නේ කියලා අපි යෝජනා කරේ ජනතාවට සහන සලසා දීමේ වැඩසටහන ශක්තිමත් කරන්න. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන්න නෙමෙයි. අපි දැක්ක පහුගිය දවසක ප්‍රකාශයට පත් වෙනවා දැන් හදිසි නීතිය උපයෝගී කරගෙන යම් කිසි මාධ්‍ය මර්ධනයකට යොමු වන්නට යම් යම් කණ්ඩායම් උපදෙස් දෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම නීතිය හා සාමය ශේෂ්ත්‍රය බහරව ඒ වගකිවයුත්තන් ඒ වගේ ප්‍රකාශ කරනවා. මං ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා. හදිසි නීතිය ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න නෙමේ, රටේ ජනතාවට සහන සලසන්න. ඒ නිසා ඒ වැඩපිළිවෙල තුළ අද වෙන විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එක එක තර්ජන එල්ල වෙනවා. බ්‍රයන්ට, සේපාල්ට, අසේල ඇතුළු ඒ කණ්ඩායම් වලට තර්ජන එල්ල වෙනවා. මේ හදිසි නීතිය හරහා මේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන මර්ධනය වහාම නතර කරගන්න. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි මේ වැදගත් කරුණු කාරණා සාකච්ඡාවට භාජනය වෙන මේ මොහොතේ විශේෂයෙන්ම කවුරුත් වැඩි අවධානය යොමු නොකරන මාතෘකාවක් තමයි post traumatic stress disorder. විශේෂයෙන්ම මේ සිදුණු මේ මහා විනාශය තුළ පශ්චාත් කම්පන ආතති අක්‍රමය මේකට විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය mental health ප්‍රශ්නයට ජනතාව මුහුණ දෙන මේ ගැටලුවලට අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මැදිහත් වීමක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම සමගි ජන බලවේගයේ අපිත් අපේ පක්ෂ අරමුදල් හරහා විශේෂයෙන්ම රටේ සියලුම ප්‍රදේශ ආවරණය වෙන දැවැන්ත වැඩසටහනක් අපිට හැමදේම කරන්නට බැරි වෙයි. යම්කිසි එක්තරා ශේෂ්ත්‍රයක් බාර අරගෙන දීප ව්‍යාප්තව සහන ලබා දෙන ක්‍රමවත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. අවසාන වශයෙන් අපේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉන්න අපිට ආරංචියක් එනවා. ඌව පරණගම ප්‍රදේශයේ ඇත්ත වශයෙන්ම නිවාස අහිමි වුණු කට්ටියට කඳවුරුවල ඉන්න අය දැන් නිවාස අහිමි වෙලා ඒ අයට ආපහු යන්නේ කියනවලු නිවාසවලට. කරුණාකරලා මේක ගැන සොයලා බලන්න. විශේෂයෙන්ම කඳවුරු 17ක් තිබෙනවා. මස්සපන්න, ආයුර්වේද රෝහල, හස්කිඳ, අලගොල්ල, දිඹුලන, ගලනීය, රතඹ, කාකිල්, මාණික්කවත්ත, ගලහගම මේ යනාදි ප්‍රදේශවල මේ ඌපරණගම ප්‍රදේශයේ කොහොමද මේ මිනිස්සු යන්නේ නැති ගෙවල් වලට, ආපදාවට ලක්ුණු නිවාස වලට? මෙහෙම දෙයක් සිදු වෙනවා නම් ඒක වහාම වළක්වාලන්නට කටයුතු කරන්නයි කියමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ නැවත නැවතත් ප්‍රකාශ කරනවා අපි නොනැවතී රටක් හැටියට ඉදිරියට යන්නට ඕන, එඩිතරව කටයුතු කරන්නට ඕන. අපි බෙදෙන්නේ නැතුව, කැඩෙන්නේ නැතුව, වෙන් වෙන්නේ නැතුව පක්ෂ විපක්ෂ ජාති ආගම් කුලමල ගෝත්‍ර පන්ති බෙහෙදෙන් තොරව මේ රට ගොඩනගන වැඩසටහනට සක්‍රීයව ප්‍රායෝගිකව අපක්ෂපාතීව අපේ යුතුකම මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටු කරනවාමයි කියන එක ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි.